මුගලන් මහරහතන් වහන්සේට මහානන්දේ පාප කර්මයේ ඉදිරිව තිබුණ කොටස පළදීමට සොරුන්ගෙන් ගුටි බැට කන්ට සිදු වුණා. එසේ වූ විට එම සොරුන්ට ආනන්ද පාප කර්මයක් සිදු වෙනවා. කෙනෙකුගේ පාප කර්මයක් ගෙවීමට තව කෙනෙකුගේ මැදිහත් වීමක් වෙන්න උනාම පාප කර්ම සිදුවීම දිගටම සිදු වෙනවා. මේට හේතුව පහදා දෙන කෙනෙක් ඉල්ලීමක් කරනවා. දැන් මේකමයි වෙලා තියෙන්නේ. මොකද අනුන්ගේ වට මුකු ගහන්න යන අපේ පුරුද්දමයි මේ වැඩේ වර්ධගන්න. අපිට පුරුදු වෙලා තියෙන්නේ අනුන්ගේ වට මුකු ගහලා තමන් ගේ කරගන්න නැතුව. මේක තමයි සතර ලෝක සත්‍යයන්ට පිටු වූ ප්‍රධාන ගතිය. අනුන්ගේ අනුපාඩුවක් දැක්කහම තමන් පැත්තක නිකන් ඉඳ බෑ, තමන්ට වැඩේ කරගන්න බෑ. හේතුඵල විපැත්තක තමන්ට ඕන හැටියට පටන් විසදලා පැත්ත අරගෙන ඉඳ අනිකට ගහන්න යනවා. දැන් මේක තමයි සාමාන්‍ය සත්‍යයගේ පටන් ගෙන මිනිස්යාගේ පටන් ගෙන පුත්තජන පුරුද්දක හැටි. මෙන්න මේ නිසාම ලෝක සත්‍යයට සිද්ධ වෙනවා. අනුන්ගේවට ඇඟිලි ගහලා ධර්මතාවයෙන් උහුට පළ දෙන්න දින එක පළ දෙන්නකම් ඉන්නේ නැතුව වේනකොට ඇඟිලි ගහලා තමන් එක ඇඟිලි ගහලා ඒ වැඩේ කරන්න යනවා. දීලා තමන් අමාරු වෙනවා. දැන් මේක තමයි මේ ලෝක සත්‍යයගේ එක්තරා අවිද්‍යාවක එක කොටසක හැටි. අවිද්‍යාවේ පැත්තක් වෙයි. අනුන්ට කරදරයක් වෙනවා දකින්නකොට තා පැත්තේ පැත්තකින් නැහැ ගැටෙනවා. එහෙම වෙන්න ඉඩ දෙන්න බෑ. අපි නැගී හිටිමු කියන්නේ. දැන් මේ ක්‍රමයට ගිහිලා මොකද කරන්නේ? එකිනෙකා දන්නේ නැහැ. එකිනෙකා ඒ කරදරේ ඇති කරගන්න හේතු පාරකේ ගොඩනගාගත හැටි. ඒ පොදියෙම ඉන්නේ හරියට. සාමූහික ඔක්කොම එකට එකට බැඳිලා. ඒකෙම සාධාරණ අසාධාරණ නිගමනය කිරීම තමයි වෙන හැටි. එකිනෙකා කෙරෙහි දූෂිතතාවයම ඇති කරගන්න. ඒ ඇති කරගැනීමේ විපාකය මොකද්ද? අනාතින් අනාතිලේ වැටෙන එක. ඉතින් මොනවා කරන්නේ? තමයි ඉතින් ගොඩනගාගත ක්‍රමෙම තමා ක්‍රියාත්මක වෙනවා මිස අමුතු එකක් නෙමෙයි. ගහපු එක නාම ඉන්නේ අනික් කෙනාට ගහන්නේ. ඒක අසාධාරණයි කියලා දැක්ක එකම මොකද කරන්නේ? එවැලිම හිතා ගන්නවා. ඕක අපේ කාට ගැහුවා. පාක්ෂිකත්වයක පැත්ත. ඕක අපි කොයි වෙලේ හරි ගහනවා. ඕක අපේ කාට ගැහුවා. දැන් මෙහෙම තීරණයක් කරගන්න. දැන් එවැලි ගොඩක් සංකාරී කවදා හරි ගහන්නේ නැද්ද? අපේ හාමුදුරන්ට ගැහුවා. හැබැයි අහුවිට නම් ඔවර ඇට කඩනව ඔකයි. හොඳ උපාසක මහත්ය කියලා ඉන්න කෙනා හිතන්නේ උපාසක මහත්ය හාමුදුරන්ගේ වැත්ත අල්ල ගත්ත කෙනෙක් කියලා. නෝ ඉඳලා තියෙන්නේ ඔය. අර දූෂ්‍ය ගොඩේම. මේ හාමුදුරන්ට ගහපු එකේ ඵලිය මම ඔකෙන් ගන්නවා කිය කින්න එනවා. එයා යන්නේ කොහේ හරි? හාමුදුරන්ට පැත්තේ. මට ගහනනම් ඌ ගහලා ගියා. මම මගේ වැඩේ කරගන්නවා. ඌ වෙදී මොනවා කරලා ඌගේ මොඩකමට ඌගේ අවිද්‍යාව ඌගේ වැඩේ කරගත්තා. මං හොයන්නේ ඉච්චර. මට පන්ස් පාත් නෑ. මං ඒ පතේ යන්නේ. එහෙම කියලා පුළුවන්ද? අපේ හාමුදුරන්ට අපි මෙච්චර හල් කරනවා. අපි එයාට ගහගෙන මන් නිකන් ඉන්නේ ඔකට. එයා කොහෙද යන්නේ? අර ජමීට වෙලා අරුට ගහන්න ගිහිල්ලා එයා මාරි වෙලා ඊට පස්සේ යරගොඩේ මොකද දැන් මේ ආකාරයෙන් තමයි මේ ලෝකේ හැටි. බාහිරින් කොච්චර හොඳින් පේන්නේ කියලා බුදුරණන් හන්දේ දේශනා කරනා මෙහෙම දෙයක්. යම් කෙනෙක් මට දොස් කියනවා දැකලා ඔහු කෙරෙහි තරහ ඇති කරගත්තොත් ඔහු මගේ ශ්‍රාවකෙක් නෙමෙයි. යම් කෙනෙක් මගේ හොඳ කියනවා දැකලා උද්දාම වුණොත් ඔහු මගේ ශ්‍රාවකෙකුත් නෙමෙයි. ඔය දෙන්නා මගේ ශ්‍රාවකයන් කොහොමද දෙන්න හැසිරෙන්න ඕනේ? මෙන්න මේ හේතුවට මේක අසත්‍යයි. ඔයින් හැටි යන්නේ බෝ. දොස් කියනවා දැක්කොත්. හොඳ කියනවා දැක්කොත්. මෙන්න මේ කාරණාවල මේක සත්‍යයි. ඒක උද්දාමයෙන් කියන්නේ. ඔය දෙකෙන් නවතින. හොඳ කියනොට උද්දාමෙන, අරග කියනොට ගැටනේ වෙන යමෙක් ඇත්නම් ඒ දෙන්නම මගේ සාසනේ නෙමෙයි. දැන් කොයිතරම් වෙනසක් තියනවද? දැන් අපි අද බැලුවොත් එහෙම සාසනේ බැහැර කොච්චර ඉන්නවද සාසනේ තුල ඉන්නේ හැටි. හොඳ කියනොට උද්දාමෙන, අරග කියනොට සරහ යනවා. එකට එක ගැටි ගැටි යනවා. බුදුරණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ හේතුවල මේ කියන එක ඇත්ත. මෙන්න මේ හේතුවල මේක බොරු. ඔහුගේ අවිද්‍යාව නිසා මොකට තේරෙන්නේ නැතිකම. ඔහුගේ මුලාව නිසා මොකට වැටෙන්නේ. ඒකයි මම මෙහෙම කියන්නේ. මොනවා කරන්නද? අපි ගැටුනේ නැහැ. අනේ ගැටුනේ නැත්නම් ආර්ය ශ්‍රාවක ස්වභාවය. මිනිස්සෙක් වෙලා උපද්ධියක් ලබන් තියෙන අවස්ථාව අති දුර්ලභයි කියන එක බුදුරණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. මිනිසත් බවක් ලබාගෙන ලෝකේ උප්පත්තියක් ලබනවා නම් ඒ ලබන් තියෙන එක කර කනකස් බෑවක් වීසදුරෙන් අහස බලන තරම් අමාරු දෙයක් කියලා. හැබැයි ඔතන පින්නේ මෙන්න මේ අයට. හවුද? යම් දාසක පාප ධර්මයක් කරගෙන පාප ධර්ම නිසා දූෂ්‍ය භාවයට පත් වෙලා කීන මානසිකත්වයට වැටලා තිරිසන් වෙලා සුන්දර ජීවි වෙන සත්‍යයට වැටිගෙන යනකොට ඔහුට සිද්ධ වෙන සිද්ධිය තමයි යෝක. ඒ පුද්ගලයේ කතෙන් කෙනෙක් ඉතින් නිදහස් වෙලා නවත මනුෂ්‍යයත් එදිනවා කියනවනම් ඒක තමයි කනකැස් බෑවා වීසුදුරෙන් අහස බලන සියා කවුද කියලා ගොඩ බලනකොට ඒ වීසුදුරෙන් අහස බලන්න අහු වුණා වගේ අත්‍ය දුර්ලභ අවස්ථාවක් කියන්නේ. පාපයක් කරලා වරක් අපාගත වෙච්ච බාලයා නැවත වාරයක් මිනිස්සුන්ට ඉන්න මග පෑදිනවා කියන කමාරු. මොකද හේතු වශයෙන් පෙන්නනවා. ඒ ලෝකයේ තුල තියෙන ස්වභාවය පහත් ලෝකයේ තුල. එකිනෙකා මරාගෙන කාලා ජීවත් වෙන එකයි. ඔවුන්ගේ ලෝකයේ එකිනෙකා කා කොටාගෙන ජීවත් වෙන එක. ඒ නිසා ඔවුන් නොදැනුවත්ව කටයුතු කළත් ඔවුන්ට පාපයක් පිරෙනවා. ඔවුන්ගේ සුද්ධ මානසිකත්වයක් ඇති වෙන්නේ හේතු නැහැ. ඇසුරු කරන්නේ භාවිතා කරන්නේ බොහෝ කොට ඇසුරේ මුළු ජීවිත කාලය ඇසුරු කරන්නේ නීච බව නිසා. ඒ මානසිකත්වයෙන්මයි ඔවුන් මැරෙන්නේ. එහෙමයි බඳු මැරෙන ලෝක සත්‍යයක. ඔවුන්ට සුභතියකට හේතු වෙන මානසිකත්වයක් ගොඩනැගෙන අරමුණක් එනවා කියන එක කල්පලයක් හැදෙනවා කියන එක අමාරුයි. අන්න ඒක තමයි කල්පේ විනාශ වෙනක ලෝක විනාශ වෙන කම. ඔවුන්ට අවස්ථාවක් නැති වෙන්නේ. ඉතින් කල්ප ගැන කියවෙනකොට මේ පොඩි කාලයක් නෙමෙයි මේ අන්තකල්ප 20ක් කියන්නේ. අන්තකල්පයක් ගැන බුදුරජාණන් වහන්සේගෙන් අහනා භික්ෂුන් වහන්සේලා ස්වාමීනි මේ අන්තකල්පය ගැන කොච්චර විතර කාලයක්ද කියලා. ගණනින් කීම සූ කර දෙයක් නෙමෙයි. කියන්න බෑ මේ ක්ලේශ වෙරක් නෙමෙයි. තන උපමාවක් පෙන්වන්න පුළුවන්. උපමාවක් කියන්නේ. යදුණක් දිග පළල උස තියෙන තැඟියකට අබපිරෙවන. කට මට්ටමට අබපිරෙවන. තියක් අවුරුද්දකට සැරයක් ඕකේ එක අබැටියක් විදි කරනවා නම්. ওই අබඩික එහෙම තියෙනවා නම් නාක් නොවි. දිගටම. අවුරුදු 100ට අබැටිය ගැනි දාපුහම ওই අබැට ওই යදුණක් දිග පළල උස තැඟිය අබඩික ඉවරෙන්න කොච්චර කල් යනවාද? කල්පේ තව පොඩ්ඩක් හරි ඉතුරු මිසක් කල්පේ ඉවර වෙන්නේ. අන්තකල්ප. මෙන්න මෙච්චර දීර්ඝ කාලයකට අන්තකල්ප. අර විශාල පර්වතයක් පෙන්නලා කියනවා. කටි සලුවක් අරගෙන 100ක් අවුරුද්දේ සැරයක් කටි සලුවේ මෙන්න මේ පර්වතේ පිහදානවා. 100ක් අවුරුද්දේ එක සැරයක්. ඔය පිහිදැවීම නිසා මේක යම් මාත්‍රයක් ගෙවෙනවාද? අපැටක් සමානව මේ පර්වතේ ගෙවෙන්නේ කොච්චර කාලයක්ද? ඒ හේතුවෙන් ගෙවෙන්නේ. අර අන්තකල්පේ තව පොඩ්ඩක් හරි ඉතුරු. ඔන්න ඔච්චර කාලයක්. මේ එක අන්තකල්පයක කාලය මේ කියන්නේ. මෙබඳු අන්තකල්ප 20ක් තමයි ලෝකේ පවතින කාලය. එහෙනම් ඔන්න ඔය කාලය තුල පටන්ගෙන යම් කෙනෙක් අසත් මොනවා හරි අසත් ධර්මයක් කරලා අපාගත වෙලා බේරෙන්නේ බැරි තරකට කරුණ යොදා ගත්තොත් එහෙම. එතන පටන්ගෙන මානසිකත්වයේ දූෂ්‍ය පැත්තට හැරුණාම නැවත සුද්ධ කරගන්න ක්‍රමයක් නැතුව යනවා. මෙන්න මේ නිසා අය බුද්ධිය අර ඔය කාලේ ඉවරනේ කම ඉඳ වෙනවා. ලෝකේ විනාශ වෙන්නේ ඔහොම අන්තකල්ප 20ක් ගියාම. එහෙනම් ඔය කාලය තුල කොච්චර කාලයක් ඉඳ වෙයි? ඔන්න ඔය අතරේ යම් කිසි කෙනෙක් උඩට එනවනම් අර කියක් අවුරුද්ද හැරයක් අනකස්සවා උඩට එනකොට අර විශේෂ දෙයෙන් ඔලුවාපු එක වගේ එක එක ඉතරයි ඉන්නේ. අති දුර්ලභයි අපහු වෙන්නේ. පණුවේ කියලා උපන් එක නැවත වාරයක් මිනිසියෙක් වෙනවා කියන හිතන්න බෑ. ඌ ඒ සුද්‍ර ජීවී තත්ත්වෙම අනන්ත අත්බැවුල ඉපදෙමින් කාලය ගෙව ගෙවා ගිහිල්ලා මේ මහා කල්පේ මහා වද්‍ර කල්පේ විනාශ වෙනකම් ඌට ඉන්න වෙනවා. අර තිරිසන් ගොඩි සුද්‍ර ජීවී ගොඩි එහෙම නැත්නම් අපාගත වෙන තැඟුල ඒවැම ඉන්න වෙනවා. මෙන්න මේකයි තමයි කිව්වේ. එතකොට උපදින්නේ යම් කිසි කෙනෙක් ඉඳ තියෙනවා නම් ඒක නැති වෙන්නේ මොකක් නිසාද? උම්ම උපත ඉඳ වහපේ හේතු උണ്ട്. අනිකා වහනවා. අනිකාගේ මාර්ගය වහන. දරුවන්ට හැදෙන්න වැඩෙන්න ඉඳ තියන්නේ නැහැ. නැති කරලා දැම්ම නම් මොකද වෙන්නේ? ඔහුගේ උපදින්න දෙනක් ඉතුරුයි. අරහසක් තියෙ කොන්ද හැදිලා තියෙන්නේ. අනික ඉන්න පිළිසල හේදෙනවා. මහා කරදරයක් තාම යොන් ආපුවා. ඒකෙත් ඉඳ වහන්න ඕනේ. ඒතර ඒකට කවුරුවත් පරිත් නැහැ. උන්ට ඉන්න ඉඩ හදලා ගියෙත් නෑ. ඔබ ආදරෙන් ඉඩ හැදිච්ච දෙනක් තිබුණ තුන් ඉන්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? අනන්ත අප්‍රමාණ ගන්ධබ්බය. මේ කයක් ලබන්න බැරුව. ඒ ආකාරයෙන් ඉන්නවා අතර මම. බුදුරණන් හතේ දේශනා කළේ අර මැරිච්ච කෙනා වෙනේ මලබතක් වෙන් කරනකොට. ඒක ගන්ධ කෙනෙක් නෑ කියන එක වෙන්නේ නෑ තමන්ගේ පරම්පරාවේ විතරක් ඉන්නවා කියන. ඒ ගන්ධබ්බ කොටසවල. පරම්පරාවේ විහාල කරසක් ඉන්නේ උතන. අපිට ඇහැර පේන්නේ නැති ලෝකෙ ඉන්නේ. මෙපෙන් ලෝකෙක ගන්ධබ්බව තමයි වැඩි හරියක් මනුෂ්‍ය ගන්ධබ්බ. දැන් රජවරු, ඇමතිවරු ඕවාගේ බොහෝ කොටම ওই ජීවිත හානි කරපුවා. ජීවත් වෙලා ඉන්න මිනිහාගේ වෙල්ල කපලා දාලා මරලා දාපුවා. මෙහෙම අයට කවදාවත් දීසි කාලෙක මනුෂ්‍යත්වයකට එන්න බැරිස අදත්. දැන් මේ කාලේ බැලුවත් සාමාන්‍ය ඒවා නොකරු මිනිහෙන් මෙතනින් මැරලා තව දිනක උපන්න කියලා ආරංචි වෙනවා. හැබැයි අවුරුදු 100,000 ගානේ හිටලා ඉරවු ඒ ඇමෙතුරුන්ගේ රජවරුන්ගේ ගන්ධබ්බේ තවත් ගන්ධබ්බත් බැවල හින්නේ. මිනිස් කයක් නැහැ. ලබන්න හේතු නැහැ. මොකද මිනිස් කය ඇත්තාලේ හිංගි කරලා මරලා දැම්මොත් තමන්ට ඉතින් මිනිස් කයක් ලබන්න තියෙන හේතුව නැති වෙනා ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් ඒක පස්සේ එනවා. ඒ ඇයි තේරුනේ? බොහෝකටම ප්‍රාණඝාත කරලා එතන ගියහම මස්ලේ කය කරන් හිටපය වනසලා එතන ගියේ කරා. මස්ලේ කයකට හිමිකම් කියන්නේ මේ රෝගේ ඒ ආකාරයෙන් පිළිහිදීම හැකියාවක් නැති වෙලා යනවා. ඒ කර්මෙ ගෙවෙනකම්ම ඒක ඉන්න නිසා වැඩි හරියක් ඉන්නේ ගන්ධබ්බ ලෝකවල කය නැතුව. හතරවෙනි කයද කයක් නැතුව ඉන්නේ. හැබැයි බලාපොරොත්තු මොකද්ද? පංචකාම රසාස්වාදී විඳින්න බලාපොරොත්තු වෙන ලෝකයාගේ බලාපොරොත්තුව පංචකාම කය එකට ගැලපෙන කයද කය ගොන්නගාගෙන ඒකේ භුක්ති විඳින. ඒ භුක්තිය නැති අසහනයෙන් පිළිපෙළි ඔය ලෝකවල ඉන්නවා. ඒක මට්ටමට ගිහිලා හිටන් ඉන්න කට්ටිය ලෑජෑ ඇතුලේ ඉන්නකම්. මොකද කරන්නේ? ඒ පංචකාම ආස්වාදී ලබා ගන්න ඒකේ ඉඳන් බැරි වෙනකොට. හිමී සීරු ඇදලා බොරු යාළුකම කියා හිටන් පරමද්දෙට ගිහලා හිටගන්න. එක කනවනේ ඔකව කනවන උගේ ආස්වාද ඔක්කොම භුක්ති විඳින. මේක තමයි කරන්නේ. ඒ අමනුෂ්‍ය දෙයක නිසා මේ වරන් දෙන්න දෙන්නේ. වරන් දෙන්නේ නැව නෙමෙයි පංචකාම භුක්තියද කයක් නැති නිසා ඒක වලට හිඟ ගන්න. ඊට පස්සේ මේ මනුෂ්‍යගේ මුළු ජීවිතේම කඳ ගන්නවා ඔක රහ නැහැ නේ කියන. කොච්චර රහට හදලා දුනා කියනවා අනේ මන් දන්නේ නැහැ මට රහ නැහැ. තසින් දෙකේ පංගුව උ ගන්නවා දෙකේ පංගුව මිනිහා ගන්නවා. මිනිහා රහ දැන්නේ කොහොමද? මිනිහාගේ රහ නහර අරගෙන ඉන්නේ අර අමනුෂ්‍ය අධිවර දෙව තියාගෙන ඉන්න. ඇඟට ඇඟ තියාගෙන ඉන්න. මිනිහා කනකොට කොරසක් උ ගන්නවා. කොරසයි මිනිහා. මිනිහා ආශාලියක් කියන මිනිහට කොරසයි. කොරසක් උ ඔන්න ඔකට තමයි වරන් ගන්නෙ. වරන් දෙන්නේ. මිනිහු ඉඳා ඉන්න මිනිහට හොද කරන්න දෙනවා වගේ. අපේ අත මොකද කරන්නේ? නැටි එක ගිනහලා වාර අරගෙන අර දුකටපත් වෙනවා. කඳ ගත්තාම රහ නැහැ. වෙනවා දිය රහයි දිය. වෙන කෙනෙක් කාලා කියනවා මොකුත් අහන්නේ හොදට තියෙන්නේ කියේ. එනේ මන් දන්නේ මං කරනවා දිය රහේ බෑ කියේ. අන්න දිය රහ වෙන්නේ. ඇඟේ ඉන්න එක කරනවා ඒදී. ඕකට තමයි ඇඟවල වල හිඟගෙන ඉන්නේ. පංචකාම ආස්වාදී අයින් කරන්න හදනකොට ඉඳ දෙන්නේ නැහැ. කාමයේ තුච්චයි නිඳිදයි කියලා අයින් කරන්න හදනකොට කොහොමද උනේ එහෙම වෙන්නේ? අලුම් පොළොමෝර ඇතුලේ ඉඳගෙන. විදවිය කාමයේ එහෙම එකක් නැහැ ඒක හොඳයි. හිත කරන්නේ ඒකයි. ඒ ඕකෙන් අපි මේ භූත ලෝකෙත් එක ලැබෙති කියලා අපි මේ යථාර්ථයෙන් අහගෙන මිත්‍යා දෘෂ්ටියේ ඉන්න තාක්කල් සැනසුමක් අවදාවක් ලබන්න බෑ. උන්ගේ ලෝකෙන් බේරෙන්නත් අපිට බෑ. උන් කියන අදහස් වල අනිකකට වෙනවා. ඔය ආකාරයෙන් විකෘති කර කර මිනිහා නොමිනිහා වෙලා ජීවත් වෙනවා.